ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual reports of the Sustainable Development Council for the years 2022-23 and 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I also present the performance report of the Administrative Appeals Tribunal for the year 2025, and I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection.
ගරු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි වකට පැවති ප්‍රවාහන මහාමාර්ග සහ වරාය ගුවන් සේවා අමාත්‍යාංශය වෙනුවෙන් 2025 වර්ෂය සඳහා වකට පැවති ප්‍රවාහන මහාමාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වාර්ෂික ආරසාදන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටතට පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික ආදේශන කාරක සභාවට යොමු කළ යුතුයම යෝජනා කරමු.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ හා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එතුමා වෙනුවෙන් 2024-25 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා ඇලයන්සි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික ආදේශන කාරක සභාවට යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂයේ සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය, ශ්‍රම බලකාය හා මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පොයි මහතා විසින් පිළිගැන්වීම.
උපුල් කිසිරි මන්ත්‍රීතුමා.
ඒ වෙනුවට උපුල් කිසිරි ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද සත්ව සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
යටතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් පිළිගැන්වීම.
ඒ
වෙනුවට ගරු රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, යටතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාධ්‍ය පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.
ගරු කතානායකතුමනි, කුරුණෑගල හරහා කනත්තිවැව මල්වාන යන ලිපිණේ පදිංචි WA කාලින්ද කල්කි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලෝෂා ලක්මාලි ගමගේ මහත්මිය.
ගරු කතානායකතුමනි, දෙනියාය කන්දිල්පාන පිබිදෙන ගමයන් ලිපිණෙහි පදිංචි TMLPK තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලපිටිය මහතා.
ගරු කතානායකතුමනි, ගලිගමු නගරය දම්මල අංක E-72 දරණ ස්ථානයේ පදිංචි VNC තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු අජිත් පී පෙරේරා මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, අහලා තියෙන මේ අපි වෙනුවෙන් අපි අරමුදල ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ කළමනාකරණය කරන ප්‍රශ්න A1 පිළිතුර අපි වෙනුවෙන් අපි අරමුදල 2008 පෙබරවාරි 19 දින 2008 අංක 6 දරන අපි වෙනුවෙන් අපි අරමුදල පනත මගින් ආරම්භ කර ඇත. ප්‍රශ්න 2 රෝමන් විලක්කම් පිළිතුර දෙදස් විසිහයයි හතයි තිස්සක දිනට අප වෙනුවෙන් අපි අරමුදලේ ශේෂය රුපියල් බිලියන 1.9 86 ලක්ෂ 278ක් වේ. 1.986 බිලියන 278,324.59. ප්‍රශ්නය තුන රෝමානු ඉලක්කම් පිළිතුර 2021 වර්ෂයේ සිට මේ දක්වා අරමුදල මගින් වැය කළ එක් එක් කාර්යයන් පහත පරිදි වේ. ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ප්‍රතිලාභින් වෙත අර්ධ සහ පූර්ණ නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා ගෙවීම. ඒ කියන්නේ මන්ත්‍රීතුමා ව්‍යාපෘති සංවර්ධන වියදම් හැටියට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය වෙත ව්‍යාපෘති පරිපාලන වියදම් ගෙවීම. රණජයපුර වෙළඳ සංකීර්ණයේ සහ කාර්යාලයේ පරිපාලන වියදම් ගෙවීම. ස්ථාවර තැන්පත්තු සඳහා රඳවා ගැනීමේ බදු ගෙවීම. ජාතික විගණන කාර්යාලය වෙත විගණන ගාස්තු ගෙවීම. ව්‍යාපෘති දුරකථන නිවාස සමීක්ෂණ සංග්‍රහ සහ ගමන් එවැගේම කාර්ය මණ්ඩල දීමනා ඇතුළු ව්‍යාපෘති මෙහෙයුම් වියදම් හා වෙනත් වියදම්. මේකේ පාලක මණ්ඩලයක් තිබෙනවා. පාලක මණ්ඩලයේ සමහර ගෙවීම් සහ මණ්ඩල සාකච්ඡා වාර සඳහා ගෙවීම් සහ ඔවුන්ගේ සංග්‍රහ සහ ගමන් වියදම් සඳහා තමයි මේ ගෙවීම් කරලා තියෙන්නේ කරන්නේ. 2010 සිට 2024 වර්ෂය තුළ මූල්‍ය ප්‍රකාශනයන්ට අනුව අපි වෙනුවෙන් අපි අරමුදලේ නිවාස ව්‍යාපෘති වියදම් සාරාංශය ඇමිනුම එකමගින් සභාගත කර ඇත. අපි වෙනුවෙන් අපි අරමුදලේ 2021 සිට 24 වර්ෂය දක්වා නිවාස ව්‍යාපෘති ගෙවීම් සාමාර සාරාංශය ඇමිනුම එක වශයෙන් තියෙනවා. මන්ත්‍රීතුමා ඒක සභාගත කරනවා. ඒකේ විශේෂයෙන්ම තියෙන්නේ ප්‍රතිලාභීන්ගේ අර්ධ නිවාස, ඒ කියන්නේ අර්ධ නිවාස හැටියට ගණන් ගන්න, ඒ කියන්නේ සම්පූර්ණ කර නැති නිවාස සහ සම්පූර්ණයෙන්ම හදන්න තියෙන නිවාස ඉඩම් හිමි අයවලුන් සඳහා ණය පහසුකම් මුදල් ප්‍රතිලාභ පහසුකම් ලබා දීම, ඒක ඇමුණුම එක හැටියට සභාගත කරනවා. ඒ වගේම නිවාස ව්‍යාපෘති සඳහා ගෙවීම් සාරාංශය වෙනම තියෙනවා. ඒකත් ඇමුණුම දෙකමකින්. ඒ වගේම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සහ වැය කළ මුදල් ප්‍රමාණය ඇමුණුම 3 සහ ඇමුණුම 4 වශයෙන් සභාගත කරනවා. එතකොට 2021 වර්ෂයට පෙර කාලය සඳහා අදාළ තොරතුරු සියල්ලම ලබා දීම සඳහා ගරු මන්ත්‍රීතුමා තවත් කාලයක් ගතවනවා. ඒකේ තොරතුරු ඉදිරි කාලයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මොකද 2008 පෙබරවාරි සිට 2021 පෙබරවාරි 2021 දක්වා ඒ වසර 12ක කාල සීමාව තුළ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයෙන් නැහැ. ඇත්තටම ඒවා එකතු කරගෙන යනවා. හේතුව එවකට සිටි ආරක්ෂක ලේකම් සහ ඒ අරමුදල භාරව කටයුතු කරපු නිලධාරීන් ඒවා එකතු කරලා තිබුණේ නැහැ. දැන් තමයි අපි මේ බලයට පත් වුණාට පස්සේ මේවා එකතු කරගෙන යන්නේ. මොකද ඒ අරමුදල වෙනත් අමාත්‍යාංශ යටතේ පැවතිලා තියෙනවා. ඒ කාලවල ඒ තොරතුරු ලබා ගැනීම කරගෙන යනවා. ඊට පස්සේ ඔබතුමාට ඒක ලැබෙන්න සලස්සන්නම්. ප්‍රශ්නය රෝමානුලෝක 4 පිළිතුරු අපු වෙනුවෙන් අපි අරමුදල සහ ජාතික ආරක්ෂක අරමුදල යන 52 සඳහන් අරමුණ සහ පරමාර්ථ ජාතික ආරක්ෂක ප්‍රවර්ධන සහ රණවීරු සුබසාධනයට අදාළ වන බැවින් මෙම 52 ඒකාබද්ධ කරමින් රණවීරුවන් වෙනුවෙන් තනි පනතක් යටතේ ඒකක් ශක්තිමත් අරමුදලක් පවත්වාගෙන යාම කෙරෙහි අපි අවධානය යොමු කරලා තිනවා. ඒක ජාතික ආරක්ෂක අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීමේදීත් අපි සාකච්ඡා කරන්න උපදෙස් ලබලා දීලා තිනවා. මොකද අරමුදල් දෙකෙන්ම පොදු අරමුණවල් කොමන් එම්ස් තියෙන හින්දා තමයි අපි එකක් සකසන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට මෙම 52 ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මූලිකව කරුණුසවා බැලීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතිනවා. ප්‍රශ්නේ අංක ප්‍රශ්නේ ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මේ රටේ මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා, මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීම සඳහා රණවිරුවන් 23790ක් දීපිදුවක් ඒ වගේම 60000කට අධික රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා බරපතල තුවාල වලට ලක් වුණා. ඒ දීපිදු රණවිරුවන් ඒ වගේම තුවාලලද රණවිරුවන් වගේම දැනට සේවයේ නියුක්ත මහත් කැපවීමෙන් දුෂ්කරතා යටතේ ඒ වගකීම් රට වෙනුවෙන් ඉටු කරන ඒ රණවිරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් රජයටත් අපටත් තිබෙනවා. දැන් ඔබතුමාගේ පිළිතුරෙන් එළිදරව් වුණා රුපියල් බිලියන 1කට වැඩි විශාල මුදල් ප්‍රමාණයක් ඔබතුමා කියන සංඛ්‍යාව මට පැහැදිලිුනේ නැහැ. ඔබතුමාට සමහරවිට එක වරදක් වෙන්න ඇති කියවද්දි දෙපාරක්ම කිව්වත් ඒ නම්බරේ හරියට ආවේ නැහැ. ඒ කොමුණත් බිලියන ගණනක් මුදල් මේ අපි වෙනුවෙන් අපි අර මුදලේ තිබෙනවා. කෙසේ නමුත් ප්‍රමාණවත් විදිහට මේ අවශ්‍ය අරමුදල් ඒ රට වෙනුවෙන් දීපුදුපු කැපවීරින් කරපු රණවිරුවන්ට හෝ දැනට දුරේ දරන රණවිරුවන්ට නොලැබෙන බවට මැසිවිලි රාශියක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා දිව්‍ය ලෝකේ ඉඳලා පැමිණි කෙනෙක් කියලා. මොකද මේ දීපිදු 23790ක් රණවිරුවන්ගෙන් බොහෝ දෙනෙක් ඔබතුමාට දිව්‍ය ලෝකෙද උණ ගැහෙන්නේ නැති. මොකද මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු මේ රණවිරුවන් අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. දැන් ඒ දිව්‍ය ලෝකේ දී මුණ ගැහෙන අවස්ථාවේදීවත් ඔබතුමාට කිව්වේ නැද්ද මේ රණවිරුවන්ගේ සුබ සාධනය පිළිබඳව කරන වැඩපිළිවෙල මදි, ඒ වගේම කළ තියෙන ආයෝජනයේ මදි, අතිවිශාල මුදල් ප්‍රමාණයක් ගොනු කරගෙන ප්‍රමාණවත් ලෙස ආයෝජනය නොකර සිටිනවා කියන කාරණේ ඔබතුමාට කිව්වේ නැද්ද? ඔබතුමා ඒ පිළිබඳව ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොනවද?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රණවිරුවන් ගැන කියනවා නම් ඒ සම්බන්ධව මේ අපේ ඇඟේ තියෙන රණවිරු සම්බන්ධව තියෙන සියලුම දේවල් අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව හැටියටත් මේ රජ හැටියටත් ඉතාමත් හොඳින් අපි අවධාරණය කරගෙන තිනවා. රණවිරුවන් හැටියට කොහොමද පසුගිය කාල වකවානුවල රජයන් ක්‍රියා කළේ කියන එක සම්බන්ධව මේකේ මූලික වශයෙන්ම තියෙන්නේ ප්‍රතිලාභ ලැබෙන්නේ මියගිය අතුරුදහන් ආබාධිත විශ්‍රාමික සහ සේවයේ නියුතු ඇවිලුන. ඔබතුමා කිව්වා වගේම විශාල මුදලක් තියෙනවා මේකේ. පසුගිය මාස 20ක විතර කාලයක් තුළදී අපි සොයලා බැලුවම මේ සම්බන්ධයෙන් නිවාස සහ නිවාස ඉදිකිරීමට නිවාස අලුත් වැඩියා කිරීමට තමයි මූලික වශයෙන් කටයුතු කරලා තියෙන්නේ. රණවිරු ගම්මානම තියෙනවා ප්‍රධාන වශයෙන් සැහැන ප්‍රමාණයක්. රණවිරු ගම්මානවල තත්ත්වය ගිහිල්ලා බැලුවම පසුගිය වසර එක දශක එකහමාරක් තිස්සේ රණවිරු ගම්මානවලත් ඒ යටිතල පහසුකම් හදලා නැහැ. එතකොට සමහර රණවිරු ගම්මාන තියෙනවා ජලය සපයලා නැහැ, විදුලිය සපයලා නැහැ, මාර්ග පද්ධති සකලසන නිසා රණවිරුවන් බාගෙට හදපු ගෙවල් අතහැරලා තිනවා වර්ෂ ගණනක් තිස්සේ. ඔබතුමාලගේ කාලවලදී ඒ රණවිරුවන් බලාගත්තේ හැටි තමයි. ඒක නිසා මම පුද්ගලිකව දැන් රණවිරු ගම්මාන වලට ගිහිල්ලා මේ අරමුදලින් කොහොමද ඒ රණවිරුවන්ගේ ඒ සුබ සාධනය කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම රණවිරුව ඉන්නවා ගරු මන්ත්‍රීතුමා, සමහරු මේ මූල්‍ය ආයතන වලින් මුදල් ණය මුදල් අරගෙනත් ඔවුන් ලොකු ප්‍රශ්න වලට සමාජීය ප්‍රශ්න වලට මුහුණ දීලා තිනවා. ඔවුන් ඒ මුදල් වලින් ණය මුදල් වලින් කොහොමද ගලව ගන්න කියන එකත් අපි බලනවා. කොහොමද සහන ක්‍රමයේ යටතේ මේ අරමුදල පාවිච්චි කරලා කටයුතු කරන්න කියලා. ඒ නිසා රණවිරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ මේ රටේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බලකායේ. ඔවුන් සීලු දෙනා ගැනම ඉතාමත් අපි හොඳින් සැලකිල්ලෙන් සහ මේ අරමුදල විශේෂයෙන් ඔවුන් වෙනුවෙන්ම ඉදිරියේදී කටයුතු කරන්න අපි කරනවා කියන එක කියන්න.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ආරක්ෂක ඇමතිතුමා සාමාන්‍ය ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නැති නිසා නියෝජ්‍ය ඇමතිතුමා වශයෙන් ඔබතුමාට තමයි ආරක්ෂාව පිළිබඳ පිළිතුරු දීමේ වගකීම තියෙන්නේ. ඔබතුමාට ආරක්ෂාව පිළිබඳ විශාල පළපුරුද්දක් තියෙන බව අපි දන්නවා, අපි අහලා තියෙනවා, ඔබතුමාත් කියලා තියෙනවා. දැන් ගරු කථානායකතුමනි, මේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම තමයි අපි කළ යුතු ප්‍රධානම දේ. එතකොට නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජීවත් වන සාමාන්‍ය ජනතාව, සිංහල, දෙමළ, මුස්ලිම් මේ තුන් වර්ගයේම උතුරු නැගෙනහිර ජීවත් වෙනවා. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න අපි ඉන්දියාව සමග ආබෝධතා ගිවිසුම් කීපයකට ඇතුළත් වුණා 2025 4 මාසේ 5 වෙනිදා. ඒ කියන්නේ ඉන්දු ලංකා සබඳතා ඇති කරලා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මේ දියුණුවෙන් ආපස්සේ තියෙන ජනතාවට ජීවිතය ගොඩනගා ගන්න අවස්ථා ඇති කරන්නේ. ඒවගේම කංකසතුරේ වරාය ඔබතුමට තේරේ මම මේක ඇහුවා. දැන් ඒවගේම උතුරේ කංකසතුරේ වරාය පලාලි ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා ඉන්දියාව ලොකු ආධාර මුදලක් දීලා තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ඔබතුමා මේ අප වෙනුවෙන් අපි අර මුදල පාවිච්චි කරලා රණවිරුවන්ගේ ජීවිතය ශක්තිමත් කරනවා වගේ ඒ ජීවත් වන සිවිල් ජනතාවගේ ජීවිතය දියුණු කරන්න විශේෂයෙන් ඉන්දියාව සමග ඇතිලා තියෙන මේ තියෙන ගිවිසුම් ශක්තිමත් කරලා සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරලා ඒ සඳහා මේ ආරක්ෂාවට හානියක් නොවන ආකාර අපි දන්නවා. මේ සබඳතා පිළිබඳ ගැටලුව ගිවිසුම් අස්සන් කරාට ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නේ තමයි ඔබතුමාට තියෙන්නේ. දැන් පාලම හදන්න කැමති නෑ ආරක්ෂාව ගැන ප්‍රශ්නේ. වරාය හදන්න කැමති නෑ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ.
ගුවන්තොටුපළ
දියුණු කරන්න කැමති නෑ. ඒ නිසා ඔබතුමා මොනවද ගන්න ක්‍රියාමාර්ග උතුරේ නැවත යුද්ධයක් ඇතිවීම වැළක්වන්නත් ඒ වගේම විධිමත් ලෙස මේ අරමුදල් පරිහරණය කරන්න.
ගරු
කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මූලික වෙන්නේ මේ අපි වෙනුවෙන් අපි අරමුදල සම්බන්ධව. මම දන්නේ ඔබතුමා කොහොමද ඒක සම්බන්ධ කරන්නේ මේ අරමුදල පාවිච්චි කරලා මේ ආරක්ෂාව සපයන්නේ. මේ ඒක නිසා මේ ටිකක් මේ ටිකක් ඔබතුමා නීතිඥයෙක්. ඒක නිසා මේ කල්පනා කරන්න මොකද අන්න හරි මොකද ට්‍රැක් පැනලද කියන්නේ. ඒ නිසා මේ එහෙම බලන්න ඕනි. එතකොට ඒ අනුව තමයි සාමාන්‍යයෙන් හොඳ පරිණත ප්‍රොෆෙෂනල් ඉන්ටෙලිජන්ස් උත්තරයක් දෙන්න පුළුවන් ඒ විදිහ ප්‍රශ්නයක් ඒ විදිහට ඇහුවොත්. ඔබතුමාට තේරෙනවනේ. එතකොට ඒක බලන්න මොකද ඔබතුමාලා මේ පහුගිය කාල වකවානුව බලයේ ඉන්නකොට මේ ජන වර්ගික ප්‍රශ්නේ ඇතිකරන්න ජන ભેද ඇති කරේ. නමුත් ඒ වුණාට අපි එහෙමනේ අපි ජන වර්ගික ප්‍රශ්නෙට ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන ඒ ජනතාව ගාවට කියලා මම ගිය සුමානෙත් මුලතිව් ගියා. ඒට කලින් මණ්ඩාරම් ගියා, යාපනය ගියා. මිනිස්සු මේ මහ ජනතාව හම්බෙලා ඔවුන්ගේ ප්‍රශ්න බලලා මේ අරමුදලෙන් ඒකට මේ යොදවන්න බෑ. නමුත් ඒකට වෙනමම තියෙන අපේ පරිපාලන ව්‍යුහයක්. ඒ නිසා ඔබලා දන්න ඕනි. ඔබතුමා දැක්කනේ ජනතුමා යාපනය ගියාට පස්සේ ඒ තිබිච්ච ආදරේ ඇල්ම කොහොමද නේ? ඒ මොකද ඒ අපි මේ 13 ව්‍යවස්ථාව අරන් ගිහිල්ලාද? එහෙම නැත්නම් මේ ෆෙඩරල් ක්‍රමයේ දෙනවා කියලා නෑ. ඒ අරන් ගිහී අපේ තියෙන වැඩපිළිවෙල ශක්තිමත්කම පරිණතකම. ඒ නිසා මේ ප්‍රශ්නයක් අහනකොටත් ඒ සම්බන්ධ බුද්ධිමත් වහන්න. එපමණයි ගරු කතානායකතුමනි.
ප්‍රශ්න අංක 2 ගරු SM මරිකාර මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින්.
ඔව් එමෙතුමා ඔයාලා දෙන්න උත්තරය. හරි ගරු කතානායකතුමනි, පොලිතර ප්‍රශ්න එමෙතුමා මම උත්තරේ උත්තර. හරි ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එතුමා අහන්නේ ලංකාවට 2024 අවුරුද්දේ ආනයනය කරන ලද පිළිපහදු නොකර පොල්තෙල් ප්‍රමාණයන් පිළිබඳව. එතකොට පොල්තෙල් ප්‍රමාණයන් ගත්තාම HS කාණ්ඩ ප්‍රධාන වශයෙන් හතරක් යටතේ මේ 2024 අවුරුද්දේ ආනයනයන් සිදු වෙලා තියෙනවා පොල්තෙල්. එතකොට HS කාණ්ඩ 151 31 111 යටතේදී රුපියල් 22579 ක ආනයන සිදු වෙලා තියෙනවා. HS කාණ්ඩ 151 311 119 යටතේදී රුපියල් බිලියන 12.9 පමණ ආනයන සිදු වෙලා තියෙනවා. HS කාණ්ඩ 151 31 121 යටතේදී රුපියල් 3244ක්, HS කාණ්ඩ 15.13 11 29 යටතේදී රුපියල් 5399ක් ආනයන මේ 2024 අවුරුද්දේ ලංකාවට සිද්ධ වෙලා තියෙනවා පිරිපාදු නොකළ පොල්තෙල්. ඊට අමතරව දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වන්නේ 2024 1-1 දින සිට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් 6ක් අතරින් එක සමාගමක් පමණක් එකතු කළ ආගය මත බද්ධ සහ සමාජ ආරක්ෂණ බද්ධ ගෙවලා තියෙනවා. අනෙකුත් සමාගම් 5 සඳහා තක්සේරු නිකුත් කරලා තියෙනවා මේ වෙනකොට ඒක අය කර ගැනීම සඳහා. ඊළඟ 3 වෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි වාර්තා ඉදිරිපත් කර අදාළ බදු මුදල් ගෙවා තිබූ සමාගමට අනුව වැට් සඳහා රුපියල් මිලියන 2829ක්ද සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ සඳහා රුපියල් මිලියන 434ක්ද ගෙවා තිබේ. 4 වෙනි ප්‍රශ්නයට පිළිතුර ඉතිරි සමාගම් 5ට අදාළව වැට් එකතු කළ ආගය මත බද්ධ සඳහා 2024 වර්ෂයේ කාර්තු 4 සඳහා රුපියල් බිලියන 2.7ක් එහෙම නැත්නම් මිලියන 2723ක් තක්සේරු ප්‍රමාණයට තක්සේරු දැන්වීම නිකුත් කරලා තියෙනවා. එකී මුදල් මේ වන විට හිගබදු ලෙස පවතිනවා. එමෙන්ම සමාජ ආරක්ෂණ දායක බද්ධ සඳහා 2024 වර්ෂයේ කාර්තු 4 සඳහා රුපියල් මිලියන 168ක ප්‍රමාණයට තක්සේරු නිකුත් කර ඇත. එම මුදලද මේ වනට හිගබදු විදියට පවතිනවා. ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නයට පිළිතුර තක්සේරු නිකුත් කර ඇති එක් සමාගමකින් මේ වන විට අභියාචනා කර ඇති අතර එම අභියාචනා විභාග වෙමින් පවතී. අනෙකුත් සමාගම් වලට නිකුත් කර ඇති තක්සේරු දැන්වීම සඳහා අභියාචනා කිරීමට ඇති කාලය තවදුරටත් පවතින බැවින් එම කාලය ඉක්ුත් වූ වහාම අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සිදු කරන බව දන්වමි. 6 වෙනි ප්‍රශ්නයට පිළිතුර මෙම කිසිදු සමාගමක් සඳහා එකතු කළ ආගය මත බද්ධ හෝ සමාජ ආරක්ෂණ බදු සඳහා සහන ලබා දී නොමැත. ආ කොටස පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්නේ ගරු නියෝජ්‍ය ඇමතිතුමා. මේ ප්‍රශ්නය 2024 ජනවාරි මාසේ පළවෙනි දින ඉඳලා අද මේ මොහොත දක්වාම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබතුමා, මම මේ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමියකින් ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් අහුව එතුමිය කිව්වා අය කර ගන්නවා කියලා එතුමිය කිව්වා. මුදල් නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇහුවා, වෙළඳ ඇමතිතුමාගෙන් අහලා තියෙනවා. මම හිතන්නේ මේක මම 6 වෙනි වතාවටද කොයි දහන්නේ. එතකොට දැන් අවුරුදු දෙකහමාරක් තුළ මේ වෙනකොට පෞගිය ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට මේ සමාගම් පහ බදු ගෙවන්න නැතුව පොල්තෙල් ගෙනල්ලා බදු ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 9.7ක් ගෙවන්න තියෙනවා. හරිද? එතකොට මම දන්නේ හිටපු ආණ්ඩුවෙන් ඒගොල්ලෝ බදු සහන ඉල්ලුව ලිඛිතව මුදල් අමාත්‍යාංශයට ලියලා ඒ පිළිබඳ සොයා බැලීමකුත් කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහන දෙන්න බෑ කියලා. එතකොට එක කට්ටියක් බදු ගෙවනවා, තව කට්ටියක් බදු ගෙවන්නේ නැහැ. ඒගොල්ලන්ට බදු ගෙවන්න නියෝග කරාම ඒගොල්ලෝ අභියාචනා කරනවා. ඇයි මේක අවුරුදු දෙකහමාරක් ඇදෙන්නේ?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා හොඳ ප්‍රශ්නයක් මතු කළේ. දැන් ඒකට පිළිතුර වෙන්නේ මෙහෙමයි. දැන් මේ සමාගම් වලින් එක සමාගමක් විතරක් බදු මුදල් හරි විදියට ගෙවලා තියෙනවා. නමුත් ඊළඟ සමාගම් එක කතා කරද්දී ඒගොල්ලෝ විවිධ නීතිමය බාධක ඉදිරිපත් කරනවා. මේක නිෂ්පාදනකාරයක නිරත වෙන්නේ නැහැ කියලා එහෙම විවිධ තර්ක ඉදිරිපත් කරමින් මේ තර්කයක ගැටිලා මේක නීතිපති දෙපාර්තමේන්තුව දක්වා මේකේ මේ ඉන්ටර්ප්‍රිටේෂන්, ඒ කියන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගන්න යවලා එතනින් විවිධ මේ සම්බන්ධ වෙන අංශ වලින් මේක නිෂ්පාදන කාර්යයක්ද කියලා අරගෙන තොරතුරු තහවුරු කරගෙන සහ විවිධ ආයතන වලින් මේ ගෙනාවු ඩේටා ප්‍රමාණයන් අරගෙන ඒකට ගන්න ගිය කාලය තමයි තියෙන්නේ. නමුත් මේ වෙනකොට පැහැදිලිවම තක්සේරු නිකුත් කරලා තියෙනවා. හැබැයි ඔබ කියපු අගේ වැරදි බිලියන 12ක ප්‍රමාණයකට ඇවිල්ලා බිලියන 9ක් හිකබදු විදියට එන්න බෑ. එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕනෑම බදු ගෙවන්නෙකුට දැන් මේ බදු ගෙවන්නගේ එකඟතාවයෙන් තොරව තමයි මේ තක්සේරු දැන්වීම නිකුත් කරලා තියෙන්නේ. මොකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේක තීරණය කරලා තියෙනවා. පැහැදිලිවම මේක නිෂ්පාදන ක්‍රියාවලියක්. ඒකින්දා මේ පොල්තෙල් ගෙනල්ලා නිෂ්පාදනය කරලා වික්කොත් එකතු කළ ආගය මත බද්ධ සහ සමාජ ආරක්ෂණ බද්ධ ගෙවිය යුතුයි කියලා. නමුත් බදු ගෙවන්න එකඟ වෙන්නේ නැහැ. නමුත් බදු පරිපාලන ක්‍රියාදාමය අනුව බදු ගෙවන්න එකඟ වෙන්නේ නැති අවස්ථාවක ඔහුට තක්සේරුවක් නිකුත් කරනකොට බදු ගෙවන්නට අයිතිවාසිකමක් තියෙනවා ඊට එරෙහිව අභියාචනය කරන්න. එතකොට මම කිව්වේ දැන් මේ අවස්ථාවේදී නිකුත් කරලා තියෙන තක්සේරුව වලට අදාළව එක සමාගමක් මේනට අභියාචනය කරලා තිනවා. ඒ අභියාචනය කරන අවස්ථාවේදී හිගබද මුදල අය කරගන්න බෑ. ඒ හිගබද මුදල අය කරගන්න අභියාචනය අහලා අවසන් කරන්න ඕනේ. නමුත් දෙපාර්තමේන්තුවෙන් අභියාචනය අහලා අවසන් කළාට පස්සේ බදු ගෙවන්න තවදුරටත් එකඟ නොවෙනවා නම් බදු අභියාචනා කොමිෂන් සභාවට යන්න පුළුවන්. ටැක්ස් ඔෆිස් කොමිෂන් එකට. එතෙන්දිත් එකඟ නොවෙනවා නම් අභියාචනාධිකරණයට යනවා. එතනින් නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආයතන වලින් ගිහිල්ලා අවසාන තීන්දුව එනකම් මේ බදු මුදල අය කරගන්න බෑ. බදු ගෙවන්න එකඟතාවයකට එන්නේ නැත්තම්. ඉතින් අන්න ඔය ප්‍රමාදය තමයි තියෙන්නේ හිගබදු මුදල අය කර ගැනීමට.
ගරු මන්ත්‍රීතුමා, ගරු
කථානායකතුමනි, ගරු නියෝජ්‍ය ඇමතිතුමා කියපු පරිදි හරිද, මේක ගැසට් පත්‍රයේ පැහැදිලිවම තියෙනවා. මෙන්න 118ක මේ බද්ද එනවා, මේ SSL එක එනවා 102.5 කියලා. ඒ නිසා තමයි අනිත් සමාගම් ගෙවන්නේ. හැබැයි මේ සමාගම ගන්නේ දැන් අපි දකිනවා පොඩි බදු අඩුපාඩු වලටත් හැමෝම අතරංගුඩ ගන්නවා මේ ෆෝන් එකයි මේ කාර් එකයි. එතකොට මේ කම්පැනි පහක් විතරක් මේ සර්වයිව් වෙන එක පිළිබඳව සාධාරණ සැකයක් තියෙනවා. ගරු ඇමතිතුමා, ඔබතුමා ගණන් ටික හොයලා බලන්න. ඔබතුමා ප්‍රශ්නේ ඵලෙ මම අහලා තිබ්බේ 2024 අවුරුද්දේ විතරයි. 2025 අවුරුද්දත් 2026 අවුරුද්දේ ජූනි මාසේ වෙන අවුරුදු දෙකහමාරක එකතුව තමයි 9.7 බිලියන් කියලා මම කිව්වේ. හරි, එතකොට දැන් මේකේ තුලින් සමාන වෙළඳ පොලක් නිර්මාණය වෙලා නැහනේ. එක්කෝ මේගොල්ලෝ ක්‍රූඩ් ගෙනල්ලා පිරිපහදු නොකර විස මේ ඇෆ්ලොටොක්ස් තියෙන විසකාරක වෙළඳ පොලට දාලා තියෙනවා. හරිද? එහෙම මේගොල්ලෝ කියනවනම් ගෙවන්න ඕනේ නැහැ කියලා ඉවරලා. එහෙම ගෙවන්න ඕනේ නම් හරිද? ඒ ගෙවන්න ඕනේ නම් ගැසට් එකේ පැහැදිලිව තියෙනවා අභියාචනා දදා ඉන්න දෙයක් නැහැ. මට ඔබතුමා කියන එක තේරෙනවා. ඒ නීති අනුව අභියාචනා දාන්න ඉඩ දෙන්න ඕන. නමුත් මේක අකාර්යක්ෂමභාවයකුත් මේක තියෙනවා. මොකද වෙන අයට මේවා තද වෙන්නේ නැහැ. මේ කම්පැනි පහට මේ නීතිය ඇදෙන්නයි විදියක් නැහැ නේ. ඒ නිසා ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ ක්‍රියාදාමය ඉවර වෙන්නේ කවද්ද? කවදද මේක මේ අය කර ගැනීමට අවශ්‍ය පියවර අවසාන පියවර ගන්න දිනයක් කාලවකවානුව දල වශයෙන් කියන්න පුළුවන්ද?
කතානායකතුමනි, දැන් මේ ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. මොකද නිශ්චිත පිළිතුරක් දෙන්න බැරි හේතුව තමයි බදු ගෙවන්නගේ අයිතියක් තියෙනවා. තමන්ට විරුද්ධව තක්සේරුවන් නිකුත් කළොත් ඊට එරෙහිව නෑ, ඒක තමයි බදු නීතිය. ඔබ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. මේක අපේ රටේ නෙමෙයි, ලෝකේ ඕනෑම රටක තියෙන බදු නීතිය. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විදිහට පැහැදිලිවම තීරණය කළා තියෙන්නේ මේ බදු ගෙවන්න එකතකොලාගේ මතබද්ද සහ SSCL එක ගෙවන්න ඕන කියලා. ඉතින් ඒක අපේ රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය වෙන්නේ. මේක මේ රජයක් මැදිහත් වෙන්නේ නෑ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු පරිපාලකයා විදිහට තීරණය කළා තියෙනවා මේගොල්ලෝ ගෙවන්න ඕන. නමුත් බදු ගෙවන්න මෙතනට එකඟ වෙලා නෑ. ඉතින් එතකොට බදු පරිපාලන ක්‍රියාදාමය අනුව බදු ගෙවන්නගේ අයිතිවාසිකම ඒ අනුව අපීල් එක ඉක්මනින් අහලා බදු ගෙවන්න එකඟතාවයකට එන්නේ නැති වුණොත් අර අධිකරණ ඉහළ අධිකරණ වලට යෑමේ හැකියාව තියෙනවා. අපි දන්නා ඒ උන් යයිද කියලා. එහෙම නොගියොත් පළවෙනි අවස්ථාවේදී සම්මතයකටපත් වුණොත් වහාම ඒක ඉවර ඇපීල් එක අහලා ඉවරත් එකම අය කරගන්න පුළුවන්. ඉතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විදිහට පැහැදිලිවම මේ ක්‍රියාදාමයේ අය කරගන්න ඕන කියන තැන ඉන්නවා. අපි කාටවත් විශේෂයෙන් එහෙම බදු සහන දෙන්න එහෙම නැහැ. ඔබ කියනවා වගේ අර එක එක එක්කෙනෙක් ගෙවනකොට තව කෙනෙක් ගෙවන්න නැති වුණාම අසාධාරණයක් වෙනවා. ඒක පැහැදිලි. ඒක හරි, අපි පිළිගන්නවා. ඉතින් නමුත් අර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විදිහට පවතින නීති රාමුව ඇතුලේ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග මේ වෙනකොට අරන් තියෙනවා.
ප්‍රශ්න අංක 3, ගරු රවි කරුණානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගේ ඇසීමට.
මම 3 වෙනි ප්‍රශ්නය අහනවා කතා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ආ රෝමානු අංක 1 පිළිතුර SLT සමූහයේ ආදායම 2020 රුපියල් මිලියන 91,119යි 2021 මිලියන 102,1,248යි 2022 මිලියන 107,710යි 23 106,418යි මම මේ කියන්නේ රුපියල් මිලියන වලින්. 2024 112,148යි 25 114,176යි 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාත්වයේ ක්වාටර් 1 වල ප්‍රතිඵලය ආදායම සමූහයේ ආදායම රුපියල් බිලියන 36.8ක්. ඒ කියන්නේ පසුගිය වර්ෂය සාපේක්ෂව 10.6ක වර්ධනයක් තියෙනවා. ඊට පස්සේ SLT සමූහයේ බදු පසු ලාභය 2020 රුපියල් මිලියන 7,818යි. අවුරුදු පහේ තමයි කිව්වේ. නැ 2026 පළවෙනි කාත්වය විතරයි තාම තියෙන්නේ. අනිත් මම අවුරුදු පහම කිව්වා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබතුමා පිළිතුරු සපයන්නේ.
ගෙලි බේසි තමයි මම කිව්වේ. මම දැන් දෙවෙනි එක කියන්නම්. ආ රෝමානු අංක 2 SLT සමූහයේ බදු පසු ලාභය PAT 2020 7,881යි රුපියල් මිලියන 2021 රුපියල් මිලියන 12,161යි 22 රුපියල් මිලියන 4,765යි 23 ශුද්ධ අලාභය මිලියන 3,921යි 24 ලාභය 3,120යි 25 ලාභය රුපියල් මිලියන 10,014යි සමූහයේ බදුපසු ලාභය 2026 කාත්තු 1 රුපියල් බිලියන 3.1ක්. ඒ කියන්නේ පසුගිය වර්ෂයට සාපේක්ෂව 153.3ක වර්ධනයක් මේ අවුරුද්දේ පළවෙනි කාත්වයේ තියෙනවා. ඊට පස්සේ ආ රෝමානු අංක 2-3 වාර්ෂිකව SLT සමූහයේ ඍජුබදු 2020 5,398යි වක්‍රබදු රුපියල් මිලියන 11,715යි මුළුබදු රුපියල් මිලියන 17,113යි 2021 ඍජුබදු රුපියල් මිලියන 5,926යි වක්‍රබදු රුපියල් මිලියන 13,394යි මුළුබදු රුපියල් මිලියන 19,320යි 2022 ඍජුබදු 11,235යි වක්‍රබදු රුපියල් මිලියන 15813යි මුළුබදු රුපියල් මිලියන 27048යි 2023 ඍජුබදු රුපියල් මිලියන 10688යි වක්‍රබදු රුපියල් මිලියන 21247යි මුළුබදු රුපියල් මිලියන 31935යි 24 ඍජුබදු 10159යි වක්‍රබදු රුපියල් මිලියන 21337යි ඍජුබදු රුපියල් මිලියන 31496යි 2025 ඍජුබදු රුපියල් මිලියන 7997යි වක්‍රබදු රුපියල් මිලියන 25715යි මුළුබදු රුපියල් මිලියන 33713යි මම මේ ඔක්කොම කිව්වේ රුපියල් මිලියන වලින් ඊට පස්සේ SLT සමූහයේ මුළු සේවක SLT සහ මොබිටෙල් ආයතන දෙකේම මුළු සේවක සංඛ්‍යාව 2020 8179යි 21 8032යි 22 8058යි 23 7629යි 24 7435යි 25 7225යි මේකෙන් පැහැදිලි වෙනවා අපි මේ කාර්යක්ෂමතාව වැඩි කරලා තියෙනවා සේවක සංඛ්‍යාව අඩු වුණත් ආදායම සහ ලාභය වැඩි වෙලා තියෙනවා ආයතන දෙකේම ඒ A4 රෝමානු අංක 4 කාර්ය මණ්ඩල පිරිවැය ගත්තාම 2020 රුපියල් මිලියන 19250යි 21 රුපියල් මිලියන 20648යි 22 රුපියල් මිලියන 21784යි 23 රුපියල් මිලියන 22277යි 24 රුපියල් මිලියන 23018යි 25 රුපියල් මිලියන 24355යි ආ රෝමානු අංක 5 SLT සමූහයේ මුළු වත්කම 2020 රුපියල් මිලියන 204456යි 21 219941යි රුපියල් මිලියන 2022 රුපියල් මිලියන 240584යි 23 රුපියල් මිලියන 246675යි 24 රුපියල් මිලියන 239161යි 25 රුපියල් මිලියන 214350යි රෝමානු අංක 5 ආ කොටසේ SLT ප්‍රධාන හිමික කොටස් හිමිකරුවන් වෙන්නේ මහා භාණ්ඩාගාර ලේකම් 50.23 තියෙනවා 50.23ක් ඊට පස්සේ GTH හෝල්ඩින් තියෙනවා 44.98ක් සේවක අත්සාධක අරමුදල් තියෙනවා 101.40ක් ආ රෝමානු අංක 7 ශ්‍රී ලංකා රජය SLT අහි 50.23ක් කොටස් හිමි වෙනවා ඒ අනුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 78ක කොටස් වටිනාකමක් තියෙනවා. සරි.
ගරු මන්ත්‍රීතුමා.
කතානායකතුමනි ඔබේ 4 වෙනි ප්‍රශ්නට ලැබුණ උත්තරය තුළ අපට පේනවා රුපියලේ අගය අවප්‍රමාණය වීම තුළින්ම මේකේ රුපියල් වලින් තමයි තමාගේ ශේෂපත්‍රය ඉදි කරන්නේ. ඒකේ අපට පේනවා බිලියන් 216ක් තිබ්බක 2025 වර්ෂයේ 234කට රැඳී සිටිනවා. ඉතින් ඒක අවප්‍රමාණය වෙලා තියෙන ප්‍රමාණය බැලුවොත් රුපියල් 275 තියෙන රුපියල 2344ට ගිහිල්ලා කොහොමද මේ ශේෂපත්‍රයේ ඒකේ අඩුවීමක් ඇති වෙලා තියෙන්නේ? සහ ඒ අනුවම ඍජුබදු ප්‍රමාණය අඩු වීගෙන ගිහිලා තියෙනවා බිලියන් මට ලැබුණ විදිහට බිලියන් 15ක් ගෙවන එක බිලියන් 7.5කට වක්‍රශීලී බදු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනතාවගේ වැඩි අය කරනවා. නමුත් කොම්පනියෙන් ඍජුබදු අඩුවෙන් ගන්නවා. ඇයි ඒ ඇති වෙලා තියෙන විෂමතාවය?
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව්. ගරු කතානායකතුමනි මේ වටිනාකම අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි ඩිප්‍රීසියේෂන්. මොකද ඩිප්‍රීසියේෂන් එක අවුරුද්දකට රුපියල් බිලියන 32ක් 23ක් රුපියල් බිලියන 23ක් වාර්ෂික ඩිප්‍රීසියේෂන් එකක් තියෙනවා මේ ආයතනයේ. ඒ වගේම තියෙනවා සමහර තිබ්බ සිස්ටම්ස් යල්පැන ගිහිල්ලා ඒක ඩිස්පෝස් වෙලා තියෙනවා. මේ අවුරුදු පහටම ඉන්වෙස්ට්මන්ට්ස් වෙලා නැහැ. මේ අවුරුද්දේ තමයි අලුතෙන් ඉන්වෙස්ට්මන්ට්ස් එන්නේ 5G වගේ තාක්ෂණ වලට ඉන්වෙස්ට්මන්ට්ස් එනවා. එතකොට මේ අවුරුද්දේ කරන ඉන්වෙස්ට්මන්ට් වලින් ලබන අවුරුද්දේ ඔය ඇසට්ස් වැලිය එක වැඩි වෙයි. නමුත් පරණ අවුරුද්ද වල වෙලා තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් වෙලා නැහැ. තියෙන ඒවා ඩිප්‍රීෂিয়েට් වෙලා, තියෙන ඒවා ඩිස්පෝස් වෙලා. ඒ හන්ද තමයි වත්කම අඩු වෙලා තියෙන්නේ මේ ආයතනයේ. ඒ වගේම ඔබතුමා ඇහුවා දෙවෙනි ප්‍රශ්නයක්. ඒ තමයි වක්‍රබදු. දැන් වක්‍රබදු ගොඩක් විදියට එන්නේ මේ ස්පෙක්ට්‍රම් ස්පේස් එකට ගෙවන බදු, ඒ වගේ දේවල්. ඍජුබදු ජනතාවෙන් කෙලින්ම අය කරන ඒවා. එතකොට මේකේ අපි දකින ට්‍රෙන්ඩ් එක තමයි වොයිස් කියන සේවාවන්, වොයිස්සා SMS කියන සේවාවන් වල විතරයි දැන්ට බදු තියෙන්නේ. ඩේටා වලට බදු නැහැ. එතකොට වොයිස් SMS කියන ඒවා පාවිච්චිය එන්නේ අඩු වෙනවා. ඒ අඩු වීම උඩ ඍජුබදු අඩු වෙනවා. ඩේටා වලට බදු ගහන්න නැති හින්දා ඩේටා පරිහරණය වැඩි වුණත් ඒකේ ආදායමක්, බදු ආදායමක් එන්නේ නැහැ. ඒකන් තමයි මේ එන්නේ බදු ප්‍රමාණය අඩු වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
තනගතුමනි, ඒ බදු ගහන්නේ ඒක ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් අනුවනේ. මේක ඉස්සල බද්දක් තිබ්බා. ඒක අඩු වෙලා නැද්ද කියන එක මම දන්නේ නැහැ. මම නොදන්නා නිසා මම මේ ප්‍රශ්නේ ඉදිරියට ගෙනියන්නේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ මට පේනවා සේවක පිරිසත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා, කළමනාකරු අංශයත් එක්ක. මේකත් එක්ක ඒගොල්ලෝ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට අහුම්කම් දෙන්නේ නැහැ කියන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම බැලුවොත් මට පේන්නේ ඒගොල්ලොන්ගේ ඉදිරි අනාගත ගෝයින් කන්සර්න් කන්සෙප්ට් එක නැති වෙලා තියෙන ප්‍රශ්නයක් අනුවද ඒ සේවක පිරිස ආකාරයෙන් අඩු වෙනවා. මොකද සේවක පිරිස අඩු වෙනවා, තමාගේ ශේෂපත්‍රයේ වටිනාකම නැති වෙනවා. ඔබතුමා කියන ඩිප්‍රීසියේෂන් අවුරුදු ගණනාවකට අඩු වීගෙන යනවා නම් එන ආයෝජන කරන්නේ නැත්නම් මේකේ 145ක් පිට තියෙනවා සහ මැනේජ්මන්ට් එක 100%ක් පිට දීලා තියෙනවා. ඉතින් ඒක තුල ඕනාකාරයෙන් කියන රන් ඩවුන් ඔෆ් යෝ කැපිටල් ඇසට්ස් ඉන් ඕඩර් ටු ඇක්වයර් මෝර් තින්ග්ස් ඉස් බීන් ලුක්ඩ් ඇට්. ඉතින් ඒ සම්බන්ධයෙන් බැලුවොත් මොකද්ද මේ තියෙන්නේ කියන ප්‍රශ්නේ භයානක තත්ත්වයකට ගමන් කරනවා. මොකද මේකේ දැන් ඔබතුමා කිව්වා මේකේ තියෙන වොයිස් සේවා, ඒවල වටිනාකම හරි අර මොකද 5G ටෙක්නොලොජි, මේ ඔක්කොම මේ මේ ගුඩ්විල් වැලියු එකේම දාන්න පුළුවන් ඕනාකාරයක කැපිටල් බේස් එකක් ඉන්නේ නැහනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේකේ කළමනාකරණය තුළ ඕනර්ෂිප් එක රජයේ තියෙන එක නැති කිරීමේ ප්‍රවණතාවයකට ගිහිලා තියෙනවද කියන එක ප්‍රශ්න තමයි මට දැන් අර සේවක පිරිසගේ ප්‍රශ්නෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔබතුමාලා කළමනාකරණ අයිතිකරු වශයෙන් මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්නේ?
ගරු නියෝජ්‍යමත්තුම,
Honorable Speaker, Honorable members question about the current state of the institution. Now if we really look at, we have clearly shown the institution that has been making losses in 2023 are making huge profits in 2025, and we have shown that in quarter one of this year the performance of both top line and the bottom line have increased by 10.6% and 53.3% respectively. It shows that the company is now in the right path, and the management is having a proper clear strategy how to get the companies out of the dip as well as now going into the right momentum. And also it shows, even though the number of staff members have come down, the company is currently making top and bottom lines improvements. That shows the customer satisfaction are increasing, number of subscribers are growing, and the revenues are increasing. And those achievements have been made through utilization of new technologies, redeployment or restructuring of internal staff, as well as utilization of new systems to improve the efficiency in the organization. And especially by this government is not putting employments arbitrarily. That's the main reason that the number of employees has come up this year.
ප්‍රශ්නාංක 4, ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මාත්‍යමා යතිමිට.
මම ආහන ගරු කතා නැතුමනි.
ගරු නීතිඥ මාත්‍යමා,
ප්‍රශ්නාංක රෝමානු අංක 1, සාමාන්‍ය වෛද්‍යවරයෙකුට සහ විශේෂඥ වෛද්‍යවරයෙකු රජය විසින් ගෙවුන ලබන මාසික වැටුප් වෙනුවෙන් වශයෙන් කොපමණද? ප්‍රාථමික ශ්‍රේණියේ පත්වීමක් ලද වෛද්‍යවරුගේ ආරම්භක වැටුප 2026 පළවෙනි මාසේ පළවෙනිදා සිට රුපියල් 84574යි ට දීමනා එකතු වෙනවා. ඒ වගේම 2027 පළවෙනි මාසේ පළවෙනිදා දින සිට රුපියල් 94150යි දීමනා එකතු වෙනවා. විශේෂඥ වෛද්‍යවරුගේ ආරම්භක වැටුප 2026 පළවෙනි මාසේ පළවෙනිදා දින සිට 136575යි දීමනා එකතු වෙනවා. ඒ වගේම 2027 පළවෙනි මාසේ පළවෙනිදා සිට රුපියල් 156000යි දීමනා එකතු වෙනවා. රෝමාන ආ රෝමානු අංක 2 රජයේ සේවයේ නියුතුව සිටියේදී නිවාඩු ලබාගත් හෝ සේවයේ නිවත් වී මේ වන විට විදේශගතව සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද කියන එක. වැටු ප්‍රහිතව විදේශ නිවාඩු ලබාගෙන ඇති සාමාන්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1429යි. ඒ 2020 වර්ෂයේ සිට 2026 හයවෙනි මාසේ 19 වෙනිදා දක්වා. ඊට පස්සේ වැටු රහිතව විදේශ නිවාඩු ලබාගෙන ඇති විශේෂඥ වෛද්‍යවරුන් ගන්න 140යි. ඒක 2022 වර්ෂයේ සිට 2026 හයවෙනි මාසේ 15 දක්වා. ඒ වගේම සේවය හැර යාම සහ ඉල්ලා සිටීමෙන් පසු වෛද්‍යවරුන් විදේශගතව සිටීද යන්න පිළිබඳ නිශ්චිත යමක් අමාත්‍යාංශයට ප්‍රකාශ කරන්න බෑ. රෝමානු අංක 3 2020 වර්ෂයේ සිට 25 වර්ෂය දක්වා වාර්ෂික විදේශගත වූ මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද? මුළු වෛද්‍යවරුන් 3791ක් විදේශගත වෙලා තියෙනවා 2020 වර්ෂයේ සිට 25 වර්ෂය දක්වා. ඒක ඇමුණුම එකමගින් දක්වා තිබෙනවා. ඒකේ අපි ගත්තාම එක් එක් වර්ෂවල 20 21 22 23 24 25 කියන එක අනුව එයින් අපි සෑහෙන වෛද්‍යවරුන් සංඛ්‍යාවක් විශේෂඥ වෛද්‍යවරුන් තමයි විදේශගත වෙලා තින්නේ. ඒ විදේශගත වීම වැඩි වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ විදේශ පුහුණුව ලබා ගැනීම සඳහා, විදේශ විශේෂඥ පුහුණුව ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය මගින් මැදිහත් වීමෙන් යවපු ප්‍රමාණය තමයි ඉතාමත්ම ඉහළ අගයක් ගන්නෙ. අනිත් අගය ඉතාමත් ලොකු සැලකිය යුතු අගයක් දක්වන්නේ. ඒක ඇමුණුම එකේ විස්තරාත්මකව දක්වලා තිනවා. එලෙස විදේශගත වීමට බලපා ඇති හේතු කවරේද කියන එක තමයි රෝමානු අංක 4 අහන්නේ. විදේශගත වීමට බලපා ඇති හේතු ප්‍රධාන වශයෙන්ම අධ්‍යයන කටයුතු සඳහා පෝස්ට් ග්‍රැජුවේට් කටයුතු කම්ප්ලීට් කරගන්න තමයි වැඩිම ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම විදේශ රැකියාව සඳහා, ඒ වගේම කාලත්‍රයා සමග විදේශගත වීම, අධ්‍යාපන කටයුතු, මද සරුභාවය සඳහා ප්‍රතිකාර ගැනීම වැනි පෞද්ගලික හේතුන් මත වෛද්‍යවරුන් විදේශගත වෙලා තියෙනවා. රෝමානු අංග 5 මේ වන විට විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද? ආයතන සංග්‍රහය හා චක්‍රලේක 90 ඉල්ලුම් කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 280ක් මේ දක්වා මේ අවුරුද්දේ. වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය විසින් පියවරගෙන තිබේද? රාජ්‍ය සේවයේ එක් එක් ක්ෂේත්‍රයට පමණක් වැටුප් වැඩි කිරීමක් ලබා දිය නොහැකි අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් කරලා තිනවා. ඒක නිසා වෛද්‍යවරුන්ගේ මූලික වැටුප, ඒ වගේම අතිකාල දීමනා, ඒ වගේම අනිකුත් දීමනා සියලු දේ වැඩි වෙලා තිනවා. රෝමානු අංක 7 වෛද්‍යවරුන් රටහැර යාම අවම කිරීම සඳහා වත්මන් රජය සතු වැඩපිළිවෙළ කවරේද කියන එක. එකක් තමයි වෛද්‍යවරුන්ට සේවය කිරීමට සුදුසු පරිසර තත්ත්වයක් අපි නිර්මාණය කරමින් තිනවා. ඒ වගේම ඒ වෛද්‍යවරුන්ගේ සේවය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ, ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය ගයිඩ්ලයින් හදන එක, ප්‍රොටෝකෝල් හදන එක, ඒවා අපි කරගෙන යනවා. ඒ වගේම වෛද්‍යවරුන් සඳහා වූ දීමනා සහ අනිකුත් දේවල් සම්බන්ධව, අනිකුත් පහසුකම්, විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් සම්බන්ධව වැඩි දියුණු කිරීමට අපි කටයුතු සලසලා තිනවා. ඒ වගේම ඒ සම්බන්ධව නව යෝජනා අපි අධ්‍යයනය කරමින් තිනවා. ඒ වගේම වෛද්‍යවරුන්ට විශේෂයෙන්ම ශ්‍රේණි වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, වගේම ශ්‍රේණි වෛද්‍යවරුන්ට විශේෂයෙන්ම ඔවුන්ගේ රැකියාවේ තෘප්තිය ලබා ගැනීමට අවශ්‍ය ඒ වෘත්තීය ඉහළට යෑම සම්බන්ධ වූ පාත්වේ එකක් නැහැ. අපි ඒක නිසා මිඩල් ග්‍රේඩ් කියන සංකල්පය යටතේ ඒ පාත්වේ එක මේ දිනවල හදාගෙන යනවා. ඒ වගේම මෙඩිකල් ඕඩියන්ස් එක සහ අනිකුත් නීති රීති සහ ඒ පද්ධති වල සිවියුතු වෙනස් වීම අපි මේ දවස්වල කරමින් යනවා සහ ඒ සමහර දේවල් පාර්ලිමේන්තුවට ළඟදිම ඉදිරිපත් කරන බලාපොරොත්තු
වෙනවා. ගරු මන්ත්‍රීතුමා, පළවෙනි අතුරු ප්‍රශ්නය මම සුදුසුන්ත වෙනවා ගරු ඇමතුමාගේ උත්තරේ සම්බන්ධ විශේෂයෙන්ම ඔබතුමා ඒ උත්තරේදී අපි බොහොම පැහැදිලිව කරුණු ගණනාවක් මතු කරා ගයිඩ්ලයින් සම්බන්ධ ප්‍රොටෝකෝල් දීමනා ප්‍රමාණ නවාතැන් ගැනීම සම්බන්ධව තියෙන තත්ත්වය මම ඔබතුමා අහන්න කැමතියි. දැන් අද ඔන් කෝල් ඉන්න ඇමතුම් රාජකාරී අපේ කතානායකතුමාට මේක වැදගත් වෙනවා. මම දැන් එතුමාත් වෛද්‍ය සේවය හිටපු කෙනෙක් විදියට මේ අවශ්‍ය කරන වැඩ කිරීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන හා පැය 24 වැඩ කිරීම සඳහා අවශ්‍ය වෙන ඩෙට් එක මං හිතන්නේ ඔබතුමා දන්නවා. දැන්ට ඇත්තටම ගානේ රුපියල් 70,000ක්. දැන් ඇත්තටම මේ දැන් තියෙන ජීවන තත්ත්වය සහ මාසයකට ජීවන වියදමත් එක්ක ගලපුවාම මේක 2,60,000ක් විතර වෙනවා. ඉතින් ඒ වගේම අනිත් එක තමයි අමතර රාජකාරී දීමනාව. විශේෂයෙන් මේ පෝස්ට් මෝර්ටම් තියන රෝගීන් බලනකොට මේ කාරණා සම්බන්ධව ඇඩ්මින් වැඩවලට මාසයකට පැය 120ක කොළ පුරෝ තමයි දැන් මේක ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ඉස්සර දීමනාවක් ලෙස මේක සකස් කරන්න ඇත්තටම කටයුතු කරනවා නම් හොඳයි. ඒ වගේම 2299 චක්‍රලේඛනට සියලුම රජයේ විදාගෙන දාරින් ඇතුළත් වෙනවා. හැබැයි වෛද්‍යවරු මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් මම අහන්න කැමති පළවෙනි ප්‍රශ්නේ විදියට විශේෂයෙන් මෙන්න මේ කාරණා තුන සම්බන්ධව ඔබතුමාලා මොකද්ද ගන්න හදන්නේ? ඒ කියන්නේ ඩැට් එක වැඩි කරනවද 260,000 දක්වා මේක මේ තත්ත්වයන් එක තිබෙනවා. මෙන්න මේ කාරණේ ගැන ඔබතුමාලා මොකද්ද ගන්න හදන පියවර ගැන කියලා පොඩ්ඩක් ඉස්සලා පළවෙනි ප්‍රශ්නේ විදියට මම අහන්න කැමතියි. නියෝජ්‍ය මාත්තුමා,
අපි ඒ සම්බන්ධව කතා කරමින් ඉන්නවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට අපි ඒ කියන්නේ OT කියන එකක් දෙන්න බෑ. මොකද මාණ්ඩලික ශ්‍රේණියකට අයත් නොවන මාණ්ඩලික ශ්‍රේණිය නිර්දායට OT දෙන්නේ නැති නිසා අපි එක්ස්ට්‍රා ඩියුටි විදිහට තමයි දෙන්නේ, අමතර දීමනාවක් විදිහට. ඒතකොට එක්ස්ට්‍රා ඩියුටි දෙනකොට යම් සීමාවක් පනවල තියුණා. මේක අද ඊයේ පනවපු ගන්න නෙවෙයි, ඒක ගොඩක් අවුරුදු 20ක් 30ක්ම පනවල තිනවා. උපරිම දීමනාව දවසකට පැය 6ක්, ඒ වගේම මේ මාසයකට පැය 120ක් කියලා. අපි දකිනවා සමහර වෛද්‍යවරුන්ට මේක එච්චර සාධාරණ වෙන්නේ නැහැ කියලා. මේක අපි බලාගෙන යනවා එක් එක් වාට් වල තියෙන සහ එක් එක් යුනිට් වල තියෙන අවුට්කම් අනුව මේක වැඩි කිරීමට පුළුවන්ද කියන කාරණය ගැන සලකා බලමින් යනවා. ඒක ස්ථිර දීමනාවක්. විශේෂයෙන්ම අපිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ගත්තාම මේක ඇත්තටම කොළපිරවීමේදී සැහෙන ප්‍රශ්නයක් තියෙනවා. එදිනදා වැඩ කරගෙන යනකොට ඒකල සැහෙන අපහසුතාවයට පත් වෙනවා මේක පිරවීම සම්බන්ධව. අපි මුලින්ම මේක ෆික්ස් කරපු දීමනාවක් විදියට විශේෂඥ වෛද්‍යවරුන් ලබා දීමට මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. මම පෞද්ගලිකව හිතනවා ඒක අපිට මේ අවුරුද්දේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. අනිකුත් වෛද්‍යවරුන්ටත් ඊට ඉන්න අනතුරුව ඒක ලබා දීමට අපි කටයුතු කරන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ වගේම ප්‍රවාහන දීමනාව සම්බන්ධව අපි පිළිගන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි ඇඩ්‍රස් කරන්න ඕනේ කියන එක. අනිත් එක තමයි ඔන් කෝල් කරනකොට අපිට ප්‍රමාණවත් පහසුකම් රෝහල් පද්ධතිවල නැති නිසා වෛද්‍යරුන්ට අනවශ්‍ය විදිහට රැයට එහෙට මෙහෙට තමන්ගේ රථවලින් ගමන් කිරීම සිදුවීම හෝ එහෙම නැත්නම් රැයට වාහන ඇතුළට වෙලා නිදා ගන්න සිද්ධ වෙනවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපි ඒ තත්ත්වය හොඳින්ම හඳුනගෙන තිනවා. ඒ නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් පවතී.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙයින් ප්‍රශ්නේ
ශ්‍රේණිධාරීන් ගැන මොකද අර එනිදාරී වෛද්‍යවරුන්ට ඉසඤ්ඤා වෛද්‍යවරුන්ට අමතරව සේන්දාරී වෛද්‍යවරුන් තමයි මම කර ඔන් කෝල් ප්‍රශ්නට වැඩිම මුහුණ පාන්නේ. ඒ වගේම ඔවුන්ට අර විශේෂයෙන්ම නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල ඇතන මුදල් ගෙවලවත් ගන්න නැති තැන් තියෙනවා. ඒ සම්බන්ධව අපි ප්‍රායෝගික වැඩපිළිවෙලක් යොදවනවා.
මම අර එකත් අප මතු කරන්න කැමති මේ 2299 චක්‍රලේඛනය සම්බන්ධව ඒක ගැන ඔබතුමා කියන්න. ඊළඟට අනිත් එක තමයි විශේෂයෙන්ම දැන් මේ සද්දයකට විතර කලින් පශ්චාත් උපාධි ආයතනයේ ගරු කතානායකතුමනි මේ විශේෂඥ වෛද්‍යවරු විදියට ලියාපදිංචි වෙච්ච අය එයා රට යන ඉන්න බලාගෙන ඉන්න. හැබැයි ඒගොල්ලෝ දැන් ගිහිල්ලා වැඩ කරනවනේ දැන් තමයි පරයන්ත රෝවල් වල දැන් වෙලා තියෙන්නේ මේක නවත්තලා මේක මේගොල්ලන්ට වැඩ කරන්න එපයි කියලා මේ පශ්චාත් වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය. මේක සම්පූර්ණ වැරදි. මොකද මේකෙන් පස්සේ වෙන්නේ ඔබතුමා දන්නවා මොකක් හරි ගිහිල්ලා වැරද්දක් වුණොත් එහෙම අර විශේෂඥ වෛද්‍යවරයාට උසාවියන් වෙනවා. ඊළඟට ඔහුට විශාල මේ වන්දිකවන්න සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අත වශයෙන් මේක මේ පශ්චාත්පාදී ආයතනට කියලා මේක නිවැරදි කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරු එක්ක ගත්තන් පස්සේ අනිත් එක තමයි අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව. එනමුත කාඩ එක මේ 2015 තියෙන කාඩ එක තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔතමයි මම ඉල්ලන්න කැමති විශේෂයෙන්ම 2015 කාඩ එකත් එක්ක ගත්තන් පස්සේ අද කර්මනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡා කළා. ඔබතුමා දන්නවා ඔබතුමාලාගේ ආණ්ඩුව යටතේ විශාල දැන් නලින් දැයිස්ස මැතිතුමා හැම ඉස්පිරිතාලයකටම ගිහලා කියනවා ප්‍රාථමික ඒකක වැඩි කරනවා, ඊළඟට ඩිස්ත්‍රික් රෝවල් තව සම්වර්ධනය කරනවා, අර භාණ්ඩ දෙනවා, මේවා දෙනවා කිව්වට ඇත්තටම මේකට අවශ්‍ය කරන කරන්න
දෙන්නේ
සභානායකතුමා හරිම උදේට
ප්‍රශ්නය.
හරි, ඉතින් මම කියන්න කැමති මේ භෞතික සම්පත් වැඩි කරාට මානව සම්පත අගමැතුමි. ඉතින් මානව සම්පත වැඩි කරන්න අවශ්‍ය කරන කටයුතු ටික සම්බන්ධ කරන්න ඕනේ කියලා මං හිතන්නේ. ඒ නිසා 2015 කාඩර් එකට පස්සේ අද වෙනතුරු කාඩර් එක වැඩි කළා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම අනිත් එක තමයි දැන් සීමා වාසික වෛද්‍ය පුහුණුව දෙන්න රෝවල් තියෙන 62යි. හැබැයි අද විදේශ රටවල් වලින් අවිල්ල ඉන්න 500ක් එක 2500ක් ඉන්නවා. ඇත්තටම මේ අයට පුහුණුව දෙන්න 2500ක් ඉන්නවා බලාගෙන මේ පුහුණුව ලබා ගන්න. ඒ වගේම විදේශ
ගරු මන්ත්‍රීතුමා
පුහුණුව ලබා ගත්ත
ඔබතුමා මේ ප්‍රශ්නෙින් පෙන්නගෙන
මේකත් ඒක තමයි මම කියන්නේ. දැන් ඔබතුමාටත් මුළු සමාජයත් අවුරුතරකින් ගිහිල්ලා ඔතන තමයි ඉන්නේ. ඒකයි මම කියන්නේ. මේක අහන්න දෙන්න
ගරු
මන්ත්‍රීතුමා.
හරි දෙනවා දෙනවා. පිටිපස්සේ ප්‍රශ්න
අහන්න එපා. හරි මේකට සම්බන්ධයි ඒකයි. මෙනේ නෙමෙයි.
එහෙම ප්‍රශ්නයක් නැහැ.
ඒක තමයි කියන්නේ. මම දීවර කර්මාන්තයේ බුද්ධාගම ගේම
බටලා අහන්නේ. ඔබතුමා දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න අහන්න යන්නේ.
ඒක තමයි මම අහන්නේ. හරි හරි. එතකොට හරි ඊළඟට ඒකින්ද මම කියන්න කැමති ඊළඟට සීමා වාසික වෛද්‍ය පුහුණුව ගන්න ගත්ත කට්ටිය 2000ක් විතර ඉන්නවා පත්වීම් දී ගන්න බැරුව. අද විශාල අර්බුදයක් වාට මේක පත් වෙලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය පරිපාලන සේවය අද දෙන්නේ රුපියල් 6000යි. ඉතින් වෛද්‍ය පරිපාලන සේවයට එකම කෙනෙක්වත් එන්නේ නැහැ මේ නිසා. ඒ නිසා මම අහන්න කැමති මේ කාරණා පිළිබඳව ඔබතුමා මොකද්ද ගන්න පියවර කියලා විශේෂයෙන් සඳහන් කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා.
ඔබතුමා මගේ දැන සෞක්ෂේෂයේ තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ ඇහුවා.
ඒක තමයි.
සෑහෙන වෙලාවක් ඕන වෙන ඒවට උත්තර දෙන්න මම කෙටියෙන් උත්තර දෙන්නම්. 22.99 ගත්තාම 22.99ට වෛද්‍යවරුන් ඇතුළත් වෙලා තිබුණා ඒ චක්‍රලේඛණයට. ඒක බොහොම මේ දශකයක් දෙකක් දිවෙන ප්‍රශ්නයක්. ඒකේ යම් යම් නීතිමය ප්‍රශ්න නිසා තමයි ඒක දිගහැරෙමින් පවතින්නේ. ඒක නිසා අපි බලනවා මේක ඇතුළත වෛද්‍යවරුන් ලිංගවන්ට වඩා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වෙනම හඳුනාගෙන ඒකට උත්තරේ දෙන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ PGIM එකේ ප්‍රශ්නයක් ගැන ඇහුවා. PGIM එක ඇත්තටම එහෙම නිවේදනයක් ඊට සමාන අදහසක් වෙන නිවේදනයක් නිකුත් කරලා තිබුණා. නමුත් වෛද්‍යවරුන් සේවයේ යෙදීම සම්බන්ධ තීරණ ගන්නේ මේ PGIM එක නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒක නිසා PGIM ඒ ඩිරෙක්ටරේ ලියුම ගහලා දවස් දෙකකට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් ගහලා තිනවා. ඒ අයට විශේෂඥ වෛද්‍යවරු ඉදිරියට වැඩ කරන්න පුළුවන් කියන කාරණේ. ඒක නිසා මේ ප්‍රශ්නේ එතනදී විසඳෙනවා. ඊට පස්සේ ඔබතුමා අහපු කාඩර් එක සම්බන්ධ ප්‍රශ්නේ
ඇත්තටම කාඩර් එක
2015 කරාට පස්සේ ඇත්තටම හරියට කරලා තිබුණා. ඊට පස්සේ 17-19 වර්ෂවලත් කරලා තිබුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන කාඩර් එක සහ අපේ මුදල් අමාත්‍යාංශය විසින් ඒක කොච්චර දුරට ඇක්සෙප්ට් කරනවද කියන ප්‍රශ්නයක් තිබුණා. ඒක නිසා මේක වඩාත් විද්‍යාත්මකව අපි සෑදීම සඳහා අපේ අතිරේක ලේකම් වෛද්‍ය සේවා මගින් විශේෂ කමිටුවක් පිහිටුවල ඉවරලා දැන් අපි ඒ කාඩර් එක හදලා තිනවා. දැන් අපි මුදල් අමාත්‍යාංශයත් ඒ කාඩර් එක සම්බන්ධ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශ විජ ප්‍රශ්නයක් තමයි විවිධ අය තම තමන්ට ඕන විදිහට විවිධ රෝහල්වල ඒකක ඇති කරගනිමින් තිබුණා අක්‍රමවත් විදිහට. දැන් අපිට එහෙම බෑ. යම්කිසි වාටුවක් හරි යම්කිසි සේවාවක් හරි පවත්වාගෙන යෑමට අවශ්‍ය අවසරය අපේ වෙනම ටෙක්නිකල් කමිටි එකක් තියෙනවා. ඒක හරහා නැතුව එහෙම කරන්න බෑ. ඒක නිසා අපි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වූ සංවර්ධන ක්‍රියාදාමය වඩාත් විධිමත්ව හා නිශ්චිත ඉලක්ක සහිතව සකසලා තිනවා. සකසාගෙන යනවා සමහර ඒවා. ඒක නිසා හොඳ සැලැස්මක් ඇතුව ඉදිරියට වැඩ කරන්න පුළුවන් වෙයි. කාඩ ප්‍රශ්නෙත් ඒක නිසා මේවද විසඳෙනවා.
ප්‍රශ්න අංක 5
ගරු
අපි සීමාවාසික පුහුණුව සඳහා ඇත්තම 2000ක් එකතු වුනේ මේ අවුරුද්දේ නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වෙච්ච එකක් ඒ ප්‍රශ්න ඉස්තීප සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් අතිපිහිට කරලා ඕවර්ලැප් කරලා සීමාවාසික පුහුණුව ලබා දෙන්න ඒ සඳහා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ සහ UGC එකේ අවසරයක් අපි ලබාගෙන තිනවා මේකේ ක්වොලිටි එක අඩු නොවි ඔවුන් එක මත දාලා ඕලැප් කරලිවල මේ පුහුණුව ලබා දෙන ඒක නිසා මේ ඉන්න 2000කට ආසන්න සියලුම අයට ඉදිරි මාස කිහිපය තුළදී අපි සීමා වාසික පුහුණුව දෙනවා ඔව්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
අපේ
කතා නේද ඒක හරි ඒක
නෑ ඇඩ්මිනිස්ට්‍රේටිව් කියන එක අපි වෙනම ගත්තාම ඔවුන්ට ලබා දෙන දීමනාවල යම් අඩුවක් තියෙන බව පිළිගන්නවා නමුත් ওই 6000 කියන එක මේ 6000 කියලා කියන්නේ ඔවුන්ට අනිකුත් දීමනාත් හමු වෙනවා
අර ගරු මන්ත්‍රී ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෙවන්ස් රුපියල් 6000යි ගරු මන්ත්‍රීතුමා මේ ඔබතුමා ප්‍රශ්න දෙක ඇතුලේ ප්‍රශ්න මම හිතන්නේ මම ගොනු කරලා දෙන්නම් අතුරු ප්‍රශ්න කීයක් ඇහුවද කියලා මට අදාල් නැහැ දැන් ගරු ප්‍රසංග පහ ගරු නලින් බණ්ඩල් ජයමා මහතා බලසක්ති අමාත්‍යතුමාගේ සිමෙන් ප්‍රශ්නාංක 6 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මාතා කුෂිකර්ම බස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ සිමෙන්